පස්සේ මෛත්‍රී භාවනාවත් අපි මේ විදිහට ටිකක් දැනගමු. පටන් ගන්න විදිය ඉස්සෙල්ලම මුලින්ම. කොටේගෙන මේ ටිකේ කතා කරගෙන ගියා කිව්වා නේද? විසුද්ධි මාර්ගයේදී නේද? කොහොමද එතකොට අපි මෛත්‍රී භාවනාව ආරම්භ කරන්නේ? ප්‍රධානවම එතකොට මෛත්‍රී කමඨහන විශේෂයෙන්ම දේශනා කරන්නේ අපිට ඇති වෙන ද්වේෂය පාලනය කර ගැනීම සඳහා නේ. එතකොට ඉස්සෙල්ලම අපි මේ මෛත්‍රී ආනිසංසත් ද්වේෂයේ ආදීනවත් හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. අපිට යමක් අතහරින්න කලින් අපි ඒ දැන් අපි ද්වේෂය අතහරිනවා නම් ද්වේෂයේ තියෙන ආදීනව පැත්ත දැනගෙන තියෙන්න ඕන. කියමු බලන්න ද්වේෂයේ තියෙන ආදීනව Tamanට වැටහෙන විදිහ දැන් පොතේ තියෙන එකම මතක් කරලා කියන්න අවශ්‍ය එහෙම අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? Tamanට තේරෙන විදිහට Tamanට එදිනෙදා ජීවිතයේ අත්දැකලා තියෙන විදිහට තරහා ගියපුවාම තියෙන ආදීනව පැත්ත. තරහා ගියපුවාම හිතට ගොඩක් සනීපයිද? බොහොම සැහැල්ලුයිද? ධම්මීසායස්ම තරහ ගියපුවාම නේද කොහොමද දැනෙන්නේ පොඩ්ඩක් විස්තර කරපුවම බලන්න තරහ ගියාම ඇති වෙන තත්වය කොයි වගේද එක එක්කිනාට කොහොමද දැනෙන්නේ අසහනකාරී ගතිය කුසල් හිත පහළ වෙනවා පසුතැවීමක් ඇති වෙනවා පසු තමන්ට දැනුණු විදිය කියන්නේ ද්වේෂය ඇති වුණාම තරහ ඇති වුණාම තමන්ට දැනුණු විදිය. එපා වෙනවා. තරහ ඇති වුණාම තමන්ට දැනෙන අත්දැකීම කොයි වගේද දැනුනේ? කලබල ගතියක් ඇති වෙනවා. ඉතින් ඔය කියපු අත්දැකීම ඉතින් හැමෝටම අනිත් අය කියද්දි මතක් වෙන්නේ අපි මටත් මේ අත්දැකීම ලැබිලා තියෙනවා කියලා නේද? දැන් ඔය කියපු හැම එකෙම කෙටියෙන්ම කිව්වොත් ද්වේෂය කියලා කියන්නේ ඉතින් තමන්ගේ දැන් ද්වේෂ හිතේ යෙදෙන්නේ කොයි වගේ වේදනාවක්ද? සෝමනස්ස වේදනාව තියෙනවද? ද්වේෂ හිතේ තියෙන්නේ දෝමනස්ස වේදනාවක් නේද? ඒ නිසා නිතරම ද්වේෂ හිතක් තියෙන වෙලාවෙදී දොම්නස් වේදනාවක් තමයි තියෙන්නේ. එතකොට දොම්නස කියලා කියන්නේ කොයි වගේ තේරෙනවනේ? දැන් ඔය කියපු හැම එකෙම කියුනේ නේද? ඒ දොම්නස කියන එක. එතකොට දූෂිත වූ හිතක ස්වභාවය නේද? එතකොට ඒක තමයි දොම්නස කියන්නේ. ඉතින් හිතේ එතකොට දූෂිත වෙලා එහෙම නැත්නම් කිලිටි වෙලා තමන්ටම ඒ අත්දැකීම තියෙනවා. ඉතින් ඒ ද්වේෂ හිතක් ඇති වෙද්දී ස්වභාවයෙන් මේ වෙලාවේ හිතේ තැම්පත් ගතියක් පවතින්නේ නැහැ. මොකද උද්දච්ච ආදී ධර්ම ඒ වෙලාවේ ප්‍රබලයි නේද? එතකොට ඒ නිසා හිතේ අර ඒකාග්‍රතාවය තිබුණාට ඒකෙන් අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ දෝමනස් ආදී අකුසල් හිතවලදී. ඒ නිසාම තමයි ලොකු පීඩාවක් ඒ වෙලාවෙදිත් දැනෙනවා. ඒ දුම්නස් හිත තියෙන වෙලාවෙදිත් හිතේ පීඩාවක් තියෙනවද නැද්ද? පීඩාකාරී ගතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක විපාක ලැබෙද්දි දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්ද? ද්වේෂ හිතක් ඇති කරගත්තම ඒක විපාක විදියට. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන් වෙයිද? බැ. ඒ වෙනුවට නරක විපාකයක්මයි අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේ දෝමනස්ස හිතකින් තමයි ආනන්තරීය කර්ම පහම සිද්ධ වෙන්නේ කල්පනා කරලා බලන්නකෝ මොනවද ආනන්තරීය කර්ම පහ කල්පනා කරලා බලන්න ඒකක්වත් වින හිතකින් වෙන්න පුළුවන්ද ඔක්කොම සිද්ධ වෙන්නේ දෝමනස්ස එහෙම නැත්නම් දේශ හිත් පරි පැහැදිලිද එතකොට කල්පනා කරලා බලන්න එහෙමනම් කොච්චර ප්‍රබලයිද මේ දේශ හිත කියන එක ඒ ආනන්තරීය කර්මයක් කරන්න තරම්ම බලවත්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ විදියට ද්වේෂයේ ආදීනව ටිකක් තියෙනවා. එහෙම නැත්නම් නරක ප්‍රතිඵල ටිකක් තියෙනවා ද්වේෂයේ. කියලා අපි ද්වේෂයේ ස්වභාවය තේරුම් අරගෙන ඒකේ ආදීනව පැත්ත කල්පනා කරන්න ඕන. මේක ඇති වුණාම කුසල් මුල් නැසනවා. කුසල් ඇතිවීම නැති කරලා දානවා. ඒ නිසා මේ ද්වේෂය කියලා කියන්නේ බොහොම අනර්ථකර ධර්මයක්. මේ ජීවිතයේ මේ විදිහේ විපාක ලැබෙනවා. දැන් කේන්ති ගිහිල්ලා අනිත් අය එක්ක රණ්ඩු වෙලා තව කහට හරි ගහනවා. එහෙම නැත්නම් ගිහි සමාජයේ තියෙන අනිත් අයගේ ජීවිත නැති කරනවා ප්‍රාණඝාතයනේ. එහෙම වුණාම මේ ජීවිතයේදීම කොයිතරම් වද බන්ධන වලට ලක් වෙන මිනිස්සු ඉන්නවදනේ? පසුතැවීම ආපහු දැන් ඊට පස්සේ කාරණාව තේරුම් අරගෙන පසුතැවුණයි කියලා ඒ නීතියෙන් ලැබෙන දඬුවම නොලැබී යනවාද? තමන් පාපෝච්චාරණය කරනවා මට ඒ වෙලාවේ කේන්ති ගිහිල්ලා හිටියේ ඒ නිසා මම මේ විදිහේ ඝාතනයක් කළා කියලා. එහෙම කියලා නීතියෙන් ඒකට නිදහසක් ලැබෙනවද? නීතියෙන් නිදහසක් ලැබුණත් විපාක ලැබෙද්දී ඒකේ විපාක අඩු වෙනවද නැහැ? මේ දැන් මේ කෙනා ඒ වෙලාවේ කේන්ති ගියාට පස්සේ වැරද්ද තීරුම් ගත්තානේ කියලා විපාක අහෝසි වෙලා යනවද? විපාක අහෝසි වෙනවද? එහෙම වෙන්නේ නැහැ. දැන් අජාසත් රජතුමත් පසුව වැරද්ද තීරුම් ගත්තද නැද්ද? තීරුම් ගත්තර තාත්තව ඝාතනය කරපු එක වැරද්ද තීරුම් ගත්තා. හැබැයි විපාක නැවතුණාද? අනන්තරීය කර්මය ඒක විපාක නැවතුනේ නැහැ. පැහැදිලි නේද? ඒ වගේ ඉතින් අපි පසුව මේක වැරද්දක් කියලා තීරුම් ගත්තට ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි මේ අකුසලය ඇති වෙන මොහොතේම ඒකෙන් ක්‍රියාත්මක නොවන මට්ටමට කලින් අපි කිව්වේ අනුසය මට්ටම අපිට ප්‍රහාණය කරන්න වෙන්නේ මාර්ග ඥානවලදී. පරියුත්ථාන අවස්ථාව අපිට පාලනය කරගන්න පුළුවන්. හැබැයි වීතික්‍රම අවස්ථාව අනිවාර්යයෙන්ම අපි පාලනය කරගත යුතුමයි. පැහැදිලි නේද? ඒ නිසා අපි අතින් කාය වාග් ద్వාරවලින් මේක ක්‍රියාත්මක නොවන මට්ටමට ද්වේෂය පාලනය කරගන්න ඕන. ඒකට තමයි දහමක් අපි සම්මර්ෂණය කරන්න ඕන, නිවැරදි මෙනෙහි කිරීම ටිකක් කරන්න ඕන අන්න ඒ සඳහායි. පැහැදිලි නේද? එතකොට භික්ෂුවක් විදියට ඒ අවම මේක ඉස්මතු වෙන එක වළක්වන මට්ටමටවත් අවබෝධය හදාගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි අතින් ඒ කයින් වචනයින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ අකුසල් ඒක බොහොම බරපතල මට්ටමක්. ඒ නිසා අන්න ඒ ද්වේෂයේ ආදීනව පැත්ත දැන් අපි මේ මතක් කළේ බොහොම කෙටියෙන් බොහොම ටිකයි. ඉතිරි කාරණා ටික තමන් සිහි කරලා බලන්න ඕන. ඉතින් මේ දේවල් කළොත් නීතියනුත් මේ විදිය දඬුවම් ලබන්න වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. අනිත් අයගෙන් අපවාද චෝදනා වලට ලක් වෙන්න වෙනවා. මේ කෙනා මේ වගේ නරක කෙනෙක්, කේන්ති යන කෙනෙක්. දැන් භික්ෂුන් වහන්සේලා අතර උනත් කල්පනා කරලා බලනකො දැන් කාට හරි කේන්ති ගිහිල්ලා නිතර අනිත් අයට බනිනවා නම් අනිත් අය අතරේ කතා වෙනවද මේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳ කරුණාවන්ත කෙනෙක්. එහෙමද කතා වෙන්නේ? එහෙමද කතා වෙන්නේ? කොහොමද කතා වෙන්නේ? කේන්ති යනවා නම් එහෙම නිතර of the dhirachitta ayasma කොහොමද කතා වෙන්නේ? ඒ ස්වාමීන් වහන්සේට නම් පොඩ්ඩක් කතා කරන්න බෑ කේන්ති යනවා. කතාවට කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා නේද? ආපු ඊවන්නා වික්ටර් එක නම් මේ පොඩ්ඩක්වත් කතා කරන්න අමාරුයි කේන්ති යනවා. එහෙමනේ කතා වෙන්නේ නේ. මේ නිසා ඉතින් ඒ වගේ තත්ත්වයක් අපි ඇති කරගන්න හොඳ නෑ. භික්ෂුවක් විදියට කේන්ති එන එක එකයි මං කිව්වේ. අර අනුසය මට්ටම අපිට ප්‍රහාණය කරන්න වෙන්නේ මාර්ග ඥානවලින්. නමුත් එතනින් එහා පරියුත්ථාන වීතික්කම අවස්ථාව අපිට පාලනය කරගන්න පුළුවන්. දැන් වීතික්‍රම අවස්ථාව අනිවාර්යයෙන්ම පාලනය කරගන්න ඕන භික්ෂුවක් විදියට. පරිඋත්ථාන අවස්ථාව පාලනය කරගන්න තමයි, එහෙම නැත්නම් ඒ කෙලෙස් නැගී එන එක පාලනය කරගන්න තමයි අපි මේ ධර්ම මානසිකාරය පුහුණු කරගන්න ඕන. දැන් ඒ වීතික්‍රම අවස්ථාවට ආවොත් ඉතින් ඇතැම් තැනක සිල්පදත් කැඩෙනවා නේ. දැන් කෙනෙකුට බැන්නම ඉතින් ඒ තැනක ඕමසවාද ඒ වගේ සිල්පද තියෙනවා. ඉතින් ඒවා කැඩෙනවා. අනිත් එක අකුසලේ වෙනවා. ඒ කියන්නේ කර්මපත මට්ටමේම අකුසල් වෙන්න පුළුවන්. පැහැදිලිනේ. ඒක නිසා ඒ අවස්ථාව කොහොමත්ම පාලනය වෙන්න ඕන කෙනෙක් අතින්, භික්ෂුවක් අතින්. මේකේ වීතික්‍රම අවස්ථාව. ඉතින් ඒක නෙවෙයි අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන පරිඋත්ථාන මට්ටමටවත් ඉඩ ලැබෙන්නේ නැති වෙන විදියට. පැහැදිලි නේද? ඒතකොට ඒ නිසා ඉතින් ඒ තැනක තමයි අපි ගොඩාක් දේවල් අර කල්පනා කරන්න ඕන කොහොමද කර්මඵල වශයෙන්, කර්මය සහ ඵලය වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට අන්න අපිට කේන්ති ඇති වෙන අවස්ථා පාලනය වෙනවා. කොහොමද දැන් Tamanට කවුරු හරි කෙනෙක් ඇත්තටම බැන්නම කියලා හිතමුකෝ. තව කවුරු හරි කෙනෙක් අපිට බනිනවා. ඒ තැනක අපි කල්පනා කරන්න ඕන කර්මඵල විදියට. මේ කෙනා මේ බැන්නා කියලා නෙවෙයි අපි හිතන්න ඕන. අසුවල්ලු මට බැන්නා කියලා හිතුවොත් නේ කේන්ති ඇති වෙන්නේ. මම බැනුන් අහන්න සුදුස්සෙක් නෙවෙයි. ඒ කෙනා කොහොමද මට බනින්නේ? ඒ විදියට කල්පනා කරොත් කෙලෙස් ඇති වෙනවද නැද්ද? තරහ ඇති වෙනවද නැද්ද? තරහ ඇති වෙනවා. එහෙමනම් අපි එහෙම නෙවෙයි කල්පනා කරන්න ඕන. මේ විදියේ බැනුමක් අහනවා කියලා කියන්නේ අන්න අකුසල් විපාකයක්. එහෙමනම් මේක කර්මය කියන හේතුව නිසා ඇති වුණු දෙයක්. ඉතින් මාත් අතීතයේ මේ වගේ දෙයක් කරන්න ඇති. ඒ නිසා මතුවට මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඉතින් එහෙම නැත්නම් අනාගතෙත් මට මේ වගේ විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අන්න ඒ විදියට කල්පනා කරන්න ඕන කර්ම කර්මඵල විදියට. තව කල්පනා කරන්න ඕන විදියක් තමයි චතුධාතු විදියට. කොහොමද කල්පනා කරන්නේ? ඔය ටික විසුද්ධි මාර්ගයේදී කතා කරන්න ඇති නේද? කොහොමද කවුරු හරි කියමු බලන්න ධාතු වශයෙන් අපි කොහොමද ඒ තැනක මෙනෙහි කරන්නේ? කේන්ති ඇති වෙනක වළක්වා ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. අපි කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද තම තමන් පාවිච්චි කරන ක්‍රමේ කන්නු දවසක් අපි ඇහුවද මොකද ඒ ලෝභය සම්බන්ධව හරි කෙටියෙන් ඉක්මනට කියමු බලන්න කෙනෙක් දෙන්නේ කවුරු කිව්වද කොහොමද සාමාන්‍ය මෙනෙහි කරලා හුරු කේන්තියක් ආවොත් ආදීනෝ විභාගයක් ඒකිනාගේ ಗುಣ ගැන සිහි කරමු. හොඳයි මේක ද්වේෂයක් ඇති වුණේ කියලා තේරුම් ගන්නවා. කොහොමද ගුණයක් ගැන කරන්නේ? තම තමන්ට තම තමන් ප්‍රායෝගිකව කිරීම එක කිව්වම හොඳයි. විභාග වශයෙන් ඒක ගැන හිතනවා. මේ වැරදි කරපු නිසා තමයි සසරේ ඉන්න උනේ. ඉතින් ඒ ඉවසීම ආදී ගුණ හදාගත්තු නැති නිසා කියලා. එහෙමද? ආපහු විපාකෙට මම දෙන්න වෙනවා. ආදීනෝ සර වේදනාව ඒක ඒ වෙලාවේ තියෙන වේදනාව ගැන තමයි. ඒ යාගේ ස්වභාවය කියලා හිතනවා. ඔව්. ඒ තැනකත් හැබැයි අපි එහෙමත් වරදක් නැහැ. නමුත් සමහර තැනක ඒ පුද්ගල සංඥාවක් ගත්තොත් ඇතැම් විට කෙලෙස් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඔව්. ඉතින් ඒ එහෙම දැන් ඒ මේ ස්වභාවය අපේ ඇති නොවිය යුතුයි කියලා හිතන එක වරදන්නේ. කර්මයේ මෛත්‍රී කරන්න උත්සාහවත් වෙනවා.
ආ හේතුක පැති සාධාරණ එක මම දෙන්නේ. ඈ හේතුක පැතු සාධාරණ වෙනස් කියලා මම හිතාගෙන ඉන්නේ.
රුචිර ධම්ම කේන්තියක් මොකක් හරි කේන්තියෙන අරමුණක් ආවම කොහොමද තමන් ඒක කල්පනා කරන්නේ ඒක අයින් කරගන්න? කේමං කරා අපේ අපසල් විපාකයන් නිසා ඒක වුණේ. තමන්ගේ වැරද්දක් තියෙනවා නම් ඒක හදා ගන්න ඕන කියලා හිතනවා. තරහ හිතක් ආවා කියලා දැනගන්න. වෙන මොකක් හරි කටයුත්තක් කරනවා. දැන් ගොඩාක් එක එක්කෙනාට ප්‍රායෝගිකව දැන් මේ දේවල් ලැබිලා තියෙනවද නැද්ද? ලැබිලා තියෙනවනේ. ඒ තැනක මොනවා හෝ ක්‍රමයකින් අපි මේ කෙලෙසය පාලනය කරගන්නයි උත්සාහවත් වෙන්න ඕන. දැන් ක්‍රම ගානක් කියවුණානේ. ඉතින් ওই කාරණා දහමේ පැහැදිලිව කියලා තියෙනවා. දැන් මෛත්‍රී කර්මස්ථානය ගැන කතා කරපු නිසා දැන් ඒ ටික හුරු ඇති. එතකොට අපිට ක්‍රම ගණනාවක් විසුද්ධි මාර්ගයේ විස්තර කරනවා. ඉතින් ඒක තමන්ට ඕනනම් අර විදිහට ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. ද්වේෂයේ ආදීනව ආදීය, මෛත්‍රී ආනිසංස ආදීය. ඒත් එක්කම ඒ ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොටස් 32 වශයෙන් උත් මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහේ කොටස් ටිකක් තියෙන්නේ. එතකොට ඒ කෙස් වලටද මං ගැටුනේ මේ විදිහට අර ධාතු විදිහට මෙනෙහි කරනවා වගේම මේ විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. එතකොට තව මේකේ විපාක වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒත් එක්කම ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මේ වෙලාවේ තියෙන ඒ නාම ධර්ම, රූප ධර්ම, ඔය මොනවා හෝ ක්‍රමයකින් අපි දක්ෂ වෙන්න ඕන වීතික්‍රම අවස්ථාවට යන්න දෙන්නේ නැතුව පාලනය කරගන්න. පැහැදිලි නේද? හරි. එතකොට ওই විදිහට අපි මේ ද්වේෂය කියන්නේ මොකක්ද, ඒකේ ආදීනව, මෛත්‍රී ආනිසංස ওই ටික තේරුම් අරගෙන ඊට පස්සේ අපි පටන් ගන්න ඕන මෛත්‍රී කමඨහන කියන එක කොහොමද ටිකෙන් ටික ප්‍රගුණ කරන්නේ කියලා. එතකොට මෛත්‍රී භාවය, මෛත්‍රිය කියලා කියන්නේ හිතවත් භාවය කියන එකනේ නේද? එතකොට හිතවත් භාවය, තරහ නැති බව, එතකොට ඊට විරුද්ධ භාවය, ද්වේෂයට විරුද්ධ ස්වභාවය. එතකොට මේක ඇත්තටම හිතේ තියෙන අදෝස චෛතසිකය, හිතත් එක්ක පහළ වෙන චෛතසික අතර තියෙන අදෝස චෛතසිකය. එතකොට ඒකේ ප්‍රබලත්වයක් ඇති කර ගැනීම තමයි භාවනා කියලා කියන්නේ. දැන් අපි භාවනා කියන වචනේ තේරුම මොකක්ද? කලිනුත් අපි විස්තර කළා, නැවත නැවත මේකේ යෙදিলা ඒක ප්‍රබලත්වයට පත් කර ගැනීමනේ. එතකොට භාවේති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ. භාවේති කියලා කියන්නේ ප්‍රගුණ කරනවා. එතකොට භාවිතා කරලා ඒක නැවත ශක්තිමත් වෙන භාවයේ තත්වයට පත් කර ගන්නවා කියන එකයි. එතකොට ඒ විදිහට මේ අදෝස චෛතසිකයේ ශක්තිය වැඩි කර ගැනීම තමයි මෛත්‍රී භාවනාව කියලා අපි අදහස් කරන්නේ. මොකක්ද? අදෝස චෛතසිකය ප්‍රබල භාවයට පත් කරගෙන. දැන් ඒකෙන් හිතන්න එපා, දැන් ඒක එක දිගට තියෙනවා, ඒක ප්‍රබල වෙනවා කියන එක නෙවෙයි. අපි මේ කරන පුහුණුව නිසා නැවත වතාවක මේ අදෝස චෛතසිකය පහළ වෙද්දී දැන් තියෙන තත්වයට වඩා ප්‍රබල විදියට ශක්තිමත්ව පහළ වෙන තත්වයට සකස් කර ගන්නවා. ඒකට හේතු හදනවා. පැහැදිලිද? ඒතොර මේ ද්වේෂය ඇති වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ, ඒ කියන්නේ මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ කල්පනා කිරීම නිසා. පැහැදිලිද? මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ කල්පනා කිරීම නිසා. ඒතොර ඒකත් පිළිහිදලා තියෙන්නේ අපි අර කලින් කතා කරපු විදියට නিত্য සුභ සුඛ ආත්ම සංඥා පවත්වන නිසා තමයි දේශය ඇති වෙන්න හේතු වෙන්නේ. පැහැදිලිද? දැන් අපි කල්පනා කරොත් එහෙම කවුරු හරි කෙනෙක් බනිද්දි ඒ කෙනා මට බැන්නා කියලා. එතකොට බැනුම් අහපු කෙනෙකුත් ඉන්නවා, බැනපු කෙනෙකුත් ඉන්නවා. එහෙමනම් අර නিত্য සංඥාවක් තිබිලා තියෙනවා. පැහැදිලිද? ඒත් එක්කම ආත්ම සංඥාවක් තිබිලා තියෙනවා. මට බැන්න කියලා එකනේ ආත්මයක් විදියට සලකන්නේ. පැහැදිලි නේද? එහෙමනම් මෙන්න මේ සංඥා අඩු වෙන විදියට අපි මෙනෙහි කරන්න පුරුදු කර ගන්න ඕන ටිකෙන් ටික. එතකොට අන්න ටිකෙන් ටික මේ ද්වේෂයට රැඳෙන්න පුළුවන් තත්වය අඩු වෙනවා. පැහැදිලිද? ඒ නිසා අන්න අර වැරදි සංඥා ටිකක් හිතේ පැවතීම ප්‍රධානම කාරණාව. එතකොට ඒ නිසානේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ආසන්නම කාරණාව විදියට. කොහොමද විස්තර කරන්නේ? අත්ති භික්කවේ ඒ කාමච්ඡන්දය ගැන විස්තර කරනවා නම් අත්ති භික්කවේ සුභ නිමිත්තං. එතකොට පටිඝය සම්බන්ධව කියනවා නම් අත්ති භික්කවේ පටිඝ නිමිත්තං. තත්ත අයෝනිසෝ බහුලීකාර අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයම ආහාරෝ අනුප්පන්නස්වා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පාදනස්වා ව්‍යාපාදස්ස භියෝ භාවාය වේපුල්ලාය. පැහැදිලිද? කෙටියෙන්ම කිව්වොත් මේ පටිඝ නිමිත්ත කියලා කරුණක් තියෙනවා. එහෙම නැත්නම් කේන්ති ඇති වෙන අරමුණ සම්බන්ධව අපි වැරදියට මෙනෙහි කරනවා නම් තරහ ඇති වෙනවා. දැන් කේන්ති ඇති වෙන අරමුණු තියෙනවනේ. කේන්ති ඇති වෙන්නේ සුභ අරමුණකද අපි කැමති අරමුණකද අකමැති අරමුණකද? අපි අකමැති අරමුණකනේ දේශයේ ඇති වෙන්නේ. එතකොට අපි අකමැති අරමුණු විෂයෙහි අපි වැරදියට මෙනෙහි කළොත් තරහය තියෙනවා. එතකොට එහෙමනම් නිවැරදිව මෙනෙහි කරන ක්‍රමයේ තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. එතකොට ඒ ද්වේෂය දුරු කරගන්න තියෙන ප්‍රධානම කාරණා විදියට ඒකනේ විස්තර කරන්නේ. අසුබ ඒ මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ මෙත්තා භාවනානුයෝගෝ විදියට විස්තර කරනවා. එතකොට මේක ඉගෙනීමමත් උපකාර වෙනවා. එතන ඉගෙනීම කියද්දී පරිකර්ම අවස්ථාවේ ටික ගැන විශේෂයෙන් විස්තර කරන්නේ. නමුත් මේ කරන විදිය ඉගෙන ගන්න එකත් උපකාරයි. එතකොට මේකේ මූලික පරිකර්ම ආදී ඒ උපචාර සමාධිය දක්වා කොටසටත් කියනවා උග්ගහ කියලා. එතකොට මේ අවස්ථාව දක්වා ඉගෙනීම ඒත් එක්කම කරන විදිය ඉගෙනීමනොත් දැන් අපි මේ විදියට කතා කරද්දිත් අපිට හිතට දැනෙනවද නැද්ද යමක්? ඉතින් ඒකත් පරිකර්මයක් වගේ තමයි. පැහැදිලි නේද? ඒතකොට භාවනාව කරන්න අපි ටිකක් කල්පනා කළා වගේනේ අපි මේ විදියට කතා කරද්දි හිතෙනවා එහෙමනම් කර්ම කර්මඵල අනුව කල්පනා කරන්න ඕන. දැන් මටත් කේන්ති එනවනේ කියලා නේද? දැන් මේ කතා කරගෙන යද්දිත් හිතෙනවා ඇති තමන්ට කේන්ති ගිය අවස්ථා මතක් වෙනවා ඇති. තමන් අනිත් අයට බැනපුවත් මතක් වෙනවා ඇති සමහර විට නේද? ඉතින් තමන්ට අනිත් අය බැනපුවත් මතක් වෙනවා ඇති. ඉතින් ඒ තැන්වල එතකොට එහෙමනම් අපි මේ විදියට සාකච්ඡා කරලා ඒ ටික දැනගෙන ඉඳීම උපකාරයි. ඒක පාලනය කරගන්න. පැහැදිලි නේද? හොඳයි. එහෙමනම් ඉතින් ඒ විශේෂයෙන්ම පටන් ගද්දි මේ මෛත්‍රී භාවනාව කියන්නේ මොකක්ද, මේකෙදි වෙන සිද්ධාන්තය මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕන. අදෝස චෛතසිකය එහෙමනම් ශක්තිමත් කරගන්න එක තමයි මෛත්‍රී භාවනාවෙන් කරෙන්න ඕන. එතකොට ඒක කරන ක්‍රමය තමයි අර අනුපිළිවෙලට විස්තර කරලා තියෙන්නේ. කොහොමද? තමන් ඉස්සෙල්ලම හොඳට හිත සැහැල්ලුව තියාගෙන තමයි භාවනාවට පටන් ගන්නත් ඕන. ඒක ගැන අපි කලිනුත් මතක් කළා. ඒතකොට භාවනාව පටන් ගන්න කලින් ඉතින් බොහොම බුද්ධ වන්දනාවක් හරි කෙටියෙන් විනාඩි කීපයකින් හරි ඒ වගේ සිද්ධ කරලා අර අපි අර කලින් බුද්ධානුස්සතිය ගැන කතා කරද්දී කීවා වගේ මේ පූර්වක්‍ෘත්‍ය ටික සම්පූර්ණ කරගන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ දැන් ඒ තියෙන ටික එක පිළිවෙලට කියාගෙන යන එකද මේ පූර්වක්‍ෘත්‍ය කියලා කියන්නේ. ඒ පූර්වක්‍ෘත්‍ය ලියලා තියෙනවනේ මෙහෙම කරන්න කියලා. ඒ ටික නිකම්ම කියවගෙන යාම ප්‍රමාණවත්ද? එහෙමනම් ඒ ටික හොඳට හිතට කාවදින විදියට ඒ කරුණු මෙනෙහි කරන්න ඕන. පැහැදිලිද? එතකොට ඒ විදියට සිද්ධ කරලා ඊට පස්සේ තමන් පහසු ඉරියව්වකින් ඉඳ ගන්න ඕන. පහසු ඉරියව්වකින් ඉඳගෙන වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වකින්. එහෙම ඉඳලා මුලින්ම තමන්ට තමයි අපි මෛත්‍රී කරන්නේ. එතකොට මේ වෙද්දි අපි අර මෛත්‍රියේ ආනිසංසත් ඒ වගේම ද්වේෂයේ ආදීනව සිහි කරලා තියෙන්න ඕනේ. ඒ ටික හොඳට සිහි කරගෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව පටන් ගද්දි ඒ ටික ඉස්සරලම සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි මේ ද්වේෂයේ අතහරින්නනි සූදානම් වෙන්නේ. එතකොට ඒකේ ආදීනව අපි ටිකක් මෙනෙහි කරන්න ඕන. ඒ කරලා මෛත්‍රී ආනිසංස මෙනෙහි කරලා ඊට පස්සේ තමන්ට තමයි මුලින්ම මෛත්‍රී වඩන්න ගන්නේ. ඒයි තමන්ට මෛත්‍රී වඩන්නේ. දැන් ඕකෙදි සමහරු කියනවා එතකොට දැන් තමන්ට මෛත්‍රී වඩද්දි එතකොට ආත්ම සංඥා වැඩෙන්න පුළුවන් එහෙම කියලා. එතකොට දැන් එහෙම වුණොත් අනිත් අයට මෛත්‍රී වඩ දැන් මේ සම්මුති අරමුණක්නේ මෛත්‍රී දිගන්නේ. අනිත් අයට මෛත්‍රී වැඩුවත් එහෙමනම් ආත්ම සංඥා ආදී සියල්ලෙන් සියල්ල දුරු වෙන්නේ නැහෙනි. දැන් ඇත්ත කතාව ආත්ම සංඥාවක් කියලා කියන්නේ දැන් කෙනෙකුට මෛත්‍රී වැඩුවයි කියලා ආත්ම සංඥාව වැඩුවයි කියලා එක වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා මෛත්‍රී වඩනවද නැද්ද? දැන් රහතන් වහන්සේලාට ආත්ම සංඥාව තියෙනවද? එහෙමනම් දැන් අසුවල්ලු සුවපත් වේවා කියලා හිතද්දී එතකොට ඒකෙන් ආත්ම සංඥාව වැඩෙනවද? එහෙම වෙන්නේ නැහැ. තමන් අවබෝධයෙන් ඒ දේ කරන්න ඕනේ. දැන් මේ අපි ඒ තැනක සම්මුති ආරම්මණයක් ගන්න එකයි වෙන්නේ. සම්මුති අරමුණක් ගැනීම. එතකොට මේ සම්මුති අරමුණක් ගැනීම රහතන් වහන්සේලාගෙන් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? සම්මුති අරමුණු ගැනීම කියන එක. දැන් කසින ආරම්මණයක් අපි වඩද්දී එහෙම නැත්නම් අපි හිතමු ආනාපාන නිමිත්ත පහළ වුණයි කියලා පටිභාග නිමිත්ත. ඒක සම්මුතියක්ද පරමාර්ථයක්ද? සම්මුති අරමුණක්. දැන් රහතන් වහන්සේ කෙනෙක් ආනාපාන සති අරමුණ ගත්තත් ඒ විදිහටම තමයි පහළ වෙන්නේ. පැහැදිලි නේද? දැන් රහතන් වහන්සේ නමක් ඒ රූපාවචර ක්‍රියාසිත් ඉපදෙව්ව. ඉතින් ඒ රූපාවචර ක්‍රියාසිත් වල අරමුණ ප්‍රඥප්ති ආරම්මණයක්. පැහැදිලි නේද? ඒ නිසා ප්‍රඥප්ති අරමුණක් ගැනීම රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා. ඒ අරමුණ නිත්‍යයි, සුභයි, සුඛයි, ආත්මයි කියලා ගැනීමයි සිද්ධ වෙන්නේ නැත්තේ. පැහැදිලි නේද? ආ. එතකොට අපි උනත් මේ තමන්ට මෛත්‍රී කරද්දි මේ මම කියලා නිත්‍ය දිගට ඉන්න කෙනෙක් ඉන්නවා කියන සංඥාවෙන් බැලුවොත් තමයි ආත්ම සංඥාව ඇති වෙන්නේ. පැහැදිලිද? මේ වෙනස් වෙන නාම රූප පරම්පරාවක් තියෙන්නේ කියන අවබෝධය තියාගෙන අපි ඒ සම්මුතිය අරමුණ ගන්නවා. මම සුවපත් වේවා කියන අදහස. එහෙම ඇති කරගත්තා කියලා ආත්ම සංඥාව නිත්‍ය සංඥාව වැඩෙනව නෙවෙයි. පැහැදිලි නේද? අර අවබෝධය ඇතුව අපි ඒ සම්මුති අරමුණ ගැනීම විතරයි කරන්නේ. පැහැදිලිද? එතකොට අපි තමන්ට ඒ මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ මොකක් නිසාද? තමන්ව සාක්ෂි ස්ථානයේ තියාගෙන අනිත් අයට මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න. පැහැදිලිද? දැන් මෛත්‍රිය කියන එක තමන් අඳුරන්නේ නැත්තම්, එහෙම නැත්තම් අපි අර වචන හතරක් විශේෂයෙන් පාවිච්චි කරනවානේ. අවීරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී අත්තානම් පරිහරාමි. එතකොට ඔය ටික වෛර නැත්තෙක් වේවා වෙම්වා, තරහ නැත්තෙක්, දුක් පීඩා නැත්තෙක් සුවපත් වෙම්වා කියලා අවසානයට මතක් කරනවා නේද? එතකොට මේ ටික හරියට අපි තේරුම් ගත්තේ නැත්තම්, මේ වචන හතරේ අර්ථය තේරුම් අරන් නැත්තම් අපිට පුළුවන්ද තව කෙනෙක්ට ඒක මෛත්‍රියක් වශයෙන් පතුරවන්න? එහෙම බෑ. එතකොට ඒ නිසා තමන්ව සාක්ෂි ස්ථානයේ තියාගන්න තමයි තමන්ට ඉස්සෙල්ලා මෛත්‍රී වඩන්න කියලා ඒක පැහැදිලිව කියලා තියෙනවා විසුද්ධි මාර්ගේ නේද? ඒ නිසා තමන්ව සාක්ෂි ස්ථානයේ තියාගන්න මේ ටික තමන්ක ඇති වුණාම ඒ ස්වභාවය කොයි වගේද කියලා අරමුණු කරලා බලනවා. පැහැදිලි නේ? පැහැදිලි නේ? එතකොට මුලින්ම අපි ඒ පළවෙනි පාඩය මොකක්ද තේරුම? අහං අවීරෝ හෝමි. එතකොට අවීර කියන වචනේ තේරුම මොකක්ද? ඒක අපි හොඳට ওই ටික පැහැදිලි කරලා දැනගන්න ඕන. පැහැදිලිද? වෛරය කියලා කියන්නේ මොකක්ද? වෛරය කියන්නේ ඊළඟ දෙවෙනි පාඩය මොකක්ද? අභ්‍යාපජ්ජ. එතකොට ඒ දෙකේ වෙනස මොකක්ද? කවුද කියන්නේ? කවුරු හරි කියමු බලන්න. ඒ ටික කතා කරන්නේ නැතිනේ. එක්කෙනෙක් කියමු කවුරු හරි. දැන් නැත්නම් අපිමනේ දිගටම කියන්නේ නේද කතා කරන්නේ. මේ දෙකේ වෙනස. ඊයේ දේවල් අපි හොඳට දැනගෙන තියෙන්න ඕන. මේක භාවනාවක් විදියට හිතේ වඩන්න. පැහැදිලිද? කෙටියෙම කිව්වොත් බද්ධ වෛරය කියලා කියන්නේ නැවත පිළිගන්න අදහසින් හිතේ දෙඩිව ඇති කරගත්තු තරහව. ඒකෙම ප්‍රභේදයක්. ඒකට තරහාවීම තියෙන තව අවස්ථාවක් තමයි වෛරය කියලා කියන්නේ. ඒකට අපි කියනවා බද්ධ වෛරය කියලා. සාමාන්‍යයෙන් කියන්නේ නැවත අනික් කෙනාගෙන් පිළිගන්න අදහසින් හිතේ තැම්පත් කරගෙන තියෙන තරහවට අපි කියනවා වෛරය. පැහැදිලිද? එතකොට ඒ තත්වයක් ඇති වුණාම තේරෙනවා ඇති කොයිතරම් පීඩයිද. අනික් කෙනාගෙන් අවස්ථාවක් ලැබුණු ගමන් මම පිළිගන්නවා කියන අදහසින් පවතින සිටිවිල්ල. පැහැදිලිද? ඒ සිටිවිල්ලේ තියෙන ද්වේෂ චෛතසිකය තමයි එතකොට වෛරය කියලා කියන්නේ තේරෙනවා ඇති. එතකොට ව්‍යාපාදය කියලා සාමාන්‍යයෙන් කියන්නේ ඒ විදිහේ පරිගැනීමේ චේතනාවක් නැතිව අරමුණත් එක්ක ඇති වෙන ගැටීම. එතකොට ඒක සාමාන්‍යයෙන් අපිට වෙන්න පුළුවන් අනිත් අවස්ථාවක ඔන්න යන ගමන් කකුලේ ගලක් හැප්පෙනවා. ඒ තැනකත් කේන්ති වෙන්න පුළුවන් නේද? තමන් අකමැති වෙන දෙයක් දකින්නවා, කවුරු හරි තමන් අකමැති දෙයක් කරනවා දකින්නවා. එතකොටත් කේන්ති වෙන්න පුළුවන්. හැබැයි පිළිගන්න අදහස නෙවෙයි ඒක නේද? අපි හිතමු කෙනෙක් අමදලා වෙන කොහේ හරි ඔන්න දාන්න ඕන තැන නැතුව වෙන කොහේ හරි උණු ටික දාලා. එහෙම නැත්නම් හරියට අමදලා නැහැ බාගිට ඒ හැමදීම කරලා තියෙන්නේ නේද? තනින් තන ඉතිරි වෙලා. එහෙම නැත්නම් වැලිත් එක්කම අතු ගාලා දාලා. දැන් ඒව දැක්කම කෙනෙකුට කේන්ති වෙන්න පුළුවන්. ඒකට ඒ වෙලාවෙදී දැන් පිළිගන්න අදහසක් නැහැ නේද? සාමාන්‍යයෙන් එවෙලේ අරමුණ නුරුස්නා ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඔන්න බනිනවා Tamanට. ඊට පස්සේ හිතා ගන්නවා අවස්ථාවක් ආපු ගමන් මාත් හොඳටම බනිනවා කියලා. ඒක එතකොට මොකද්ද? ඒක වෛරය. පැහැදිලි නේද? එතකොට ඒවා තේරුම් ගන්න ඕන මෙන්න මේ කියන වෛරය කියන ධර්මය පැවතුනොත් මොකද වෙන්නේ? දිගට సంతානි ඕක අයින් කරගන්න බැරි වුණොත් ඇතැම් විටක මරණාසන්න අවස්ථාවේදී ඉදිරිපත් වෙලා දිව්‍ය ලෝකයක උපදවයිද? මේ කිනාගෙන් මම පිළිගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අවසාන වෙලාවේ ඕක මතක් වෙනවා. කොහේ උපදීද? සුගතියක නම් උපදින්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට ඒක ඉදිරිපත් වුණොත් නායක පොළඟි එහෙම නැත්තම් අපාය ගැන තමයි විශේෂයෙන් කියන්නේ. ද්වේෂය ආදීන වූ විදියට නරකයේ උපත්ති ලැබනවා. එහෙම නැත්තම් ඒකේ ඉච්ඡරම බලවත් නැතත් ඇතැම් විටක අර වගේ නරක තැනක සතෙක් හරි වෙලා උපදින්න හේතු වෙන්න පුළුවන්. අවශේෂ විපාක විදියට හරි. පැහැදිලිද? ඒක නිසා මෙන්න මේ වගේ ආදීනව තියෙනවා කියලා වෛරය ගැන සිහි කරන්න ඕන. ඒ කරලා මේ වෛරය ඇති වුණාම හිතේ තියෙන ස්වභාවය Taman තේරුම් ගන්න ඕන. කොහොමද මේ අවස්ථාවේ හිතේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන මෙන්න මේ වෛරය කියන දැවෙන තැවෙන Tamanට මේ මොහොතේ సంతානයේ දැවීමක් තැවීමක් ඇති කරන බාහිර ශරීරයට පවා පීඩාවක් ඇති කරන දැන් තරහ ඇති වුණාම අද්දකීම් ඇති ඇතැම් විට ශරීරය පවා ගොඩ දෙනෙන්නේ දැවෙනවා කියන්නේ ලොකු පිච්චෙන ගතියක් ඇති වෙනවා කියලා ඉතින් අපි එක්කම සමහරු කියලා තියෙනවා. ඉතින් ඒ කේන්ති ගියම සමහර වෙලාවට එඟ පිච්චෙනවා වගේ එහෙම දැනෙනවායි කියලා. සමහරුන්ට මූණ රතු වෙලා නේද? ඉතින් S2 රතු වෙලා මේ වචන සමහර කේන්ති කිව්වම කියා ගන්නත් බෑ සමහර පැටලි පැටලි ඒකත් කියන්නේ නේද? ඒකට ඒ වගේ කේන්ති කියපුවාම ඇති වෙන තත්වය Taman තේරුම් ගන්න ඕන මෙන්න වෛරය නිසා. ඉතින් වෛරය ඊටත් වඩා බරපතලයි නේද? ඒකට ඒ කේන්ති කියපුවාම වෛරය ඇති වුණාම ඇති වෙන තත්වය හිතින් ආවර්ජනා කරලා මේ තත්වයෙන් තොර ස්වභාවයට පත් වේවා කියන අදහස හිතේ තියාගෙන තමයි මම වෛර නැත්තේක් වෙම්වා කියලා අරමුණු කරන්නේ. පැහැදිලිද? අර වෛරය ඇති වුණාම ඇති වෙන නොසන්සුන්කාරී පීඩාකාරී ස්වභාවයෙන් තොර තත්වයට පත් වෙම්වා කියන අදහස හිතේ තියාගෙන මම වෛර නැත්තේක් වෙම්වා මම වෛර නැත්තේක් වෙම්වා කියලා අරමුණු කරනවා. දැන් එතකොට ඒ තමන්ට මේ විදියට මෛත්‍රී කළා කියලා දිගට ධාන මට්ටමකට හිතපත් වෙන්නේ නැහැ. ඒ සඳහා තව කෙනෙක්ට මෛත්‍රී වඩන්න ඕන. පැහැදිලිද? එතකොට ඒක ධර්මතාවයක්. ඉතින් ඒ නිසා තමන් මේ තමන්ට මෛත්‍රී කරන්නේ මෛත්‍රියේ ස්වභාවය තේරුම් ගන්න නිසා. පැහැදිලිද? ඒ ටික තේරුම් අරගෙන ඊට පස්සේ අපි මේ මෛත්‍රිය තව කෙනෙකුට ඇති වේවා කියන අදහසින් තව කෙනෙකුට පතුරවනවා. එහෙමනම් දැන් අපි මේ එක වචනයක් උනත් ප්‍රමාණවත්. දැන් මේ හතරම අපි ප්‍රගුණ කරන්න ඕන නැහැ. ඒ හිතේ දියුණු මට්ටමකට එනකන් පුහුණු කරන්න. පැහැදිලිද? එක වචනයකුත් ප්‍රමාණවත්. ඒ නිසා අපි ඉස්සෙල්ලා මේ පළවෙනි පාඩය පළවෙනි එකයි දෙවෙනි එකයි මේ දෙක තේරුම් අරගෙන මේ දෙකේ තේරුම ටිකක් හොඳට බලාගෙන තව ටිකක් කරුණු කියවලා ඒ ටික බලා ගන්න. ඒත් එක්කම තමන්ට මේ විදිහට කෙටියෙන් මෛත්‍රී කරන්න තමන්ට පුළුවන් වෙලාවක් විනාඩි 10ක් 15ක් වුණත් කමක් නැහැ. කොහොම හෝ ප්‍රධාන දේ මේ කරුණ තමන්ගේ හිතට හොඳට දැනෙන විදිහට. ඒක මදි කියලා හිතෙනවා නම් පැය භාගයක් පැයක් වුණත් කරන පරියන්ක දවස් කීපයක් වුණත් කමක් නැහැ. මේ වෛරයෙන් තොර ස්වභාවය කියන තත්වය හිතට වැටහෙන විදිහට තමන් දිගට මේ ටික කරන්න. ඒ කරලා ඊට පස්සේ තමන් වඩාත් ගරු කරන වැඩිහිටියේ ගුරුවරයෙක්ව අරමුණු කරලා මේ ස්වාමීන් වහන්සේත් මේ වෛර නැති ස්වභාවයට පත් වේවා කියන අදහස හිතේ තියාගෙන වෛර නැත්තෙක් වේවා කියන අදහසින් ඒ ස්වාමීන් වහන්සේව අරමුණු කරලා මෛත්‍රී කරන්න. පැහැදිලිද? එතකොට ඉස්සල්ලාම තමන් මේ වෛරය කියන ස්වභාවය හිතින් අරමුණු කරලා ඒ වෛරයෙන් තොර තත්වයට පත් වේවා කියන අදහසින් තමන්ට මෛත්‍රී කරගන්නවා. ඒ මෛත්‍රිය කියන කාරණාව එහෙම නැත්නම් මේ වෛරයෙන් තොර ස්වභාවය කියන කාරණාව හිතට හොඳට දැනුණයින් පස්සේ තව තමන් වැඩිපුරම ගරු කරන කෙනෙකුට ඒ විදියට ඒ ස්වභාවය ඇති වේවා කියන අදහසින් වෛර නැත්තෙක් වේවා කියලා මෛත්‍රී කරමු. ඒක ඉස්සල්ලාම තමන් ටිකක් මේක හිතට දැනෙන විදියට හුරු කරගන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ ඒ තමන් වැඩිපුරම ගරු කරන වැඩිහිටියෙකුට ගුරුවරයෙකුට මෛත්‍රී කරන්න පටන් ගන්න. පැහැදිලිද? ඉතින් ඒ විදිහට මෛත්‍රී කරන්න ගද්දි ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ බොහොම තමන් ඉදිරියේ ඒ හොඳින් මෛත්‍රී සම්පන්නව සතුටින් ඉන්න අවස්ථාවක් සිහි කරගන්න කියලා කියන්නේ. එහෙම සිහි කරගෙන මෛත්‍රී කරන්න ගන්න. පැහැදිලිද? ඒ පළවෙනි කාරණාව. ඉතින් දෙවෙනි එකත් ඒ විදිහමයි. තරහ ඒ විදිහටම තරහෙන් සොබ තොර වූ ස්වභාවය. දැන් මේක අපි හොඳට පුරු කලයින් පස්සේ තමයි දෙවෙනි වචනේට යන්නේ. පැහැදිලිද? ඉතින් අපිට වුණා මුලින්ම මේ හතරම ටිකක් පුරු කරලා තමන්ට ඒකෙන් වඩා තමන්ට අර්ථය වැටහෙන එකක් තෝරාගෙන කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි පළවෙනි එක ওই විදිහට කරලා බලන්නත් පුළුවන්. පැහැදිලිද? අපි දැනට පළවෙනි එක කරලා බලමු නේද? දවස් කීපයක් ඒ විදිහට වරු කරන්න. ඒ කරලා ඊට පස්සේ අපිට තොරතුරු කියන්න කොහොමද ඇති වුණ තත්වය. ඊට පස්සෙ අපි දෙවෙනි කාරණාවත් ඉඩ ලැබුණොත් ඊට පස්සේ කරන්න. ඒකත් ওই විදිහමයි. අපි තරහ කියන ස්වභාවය තේරුම් ගන්නවා. තරහ ඇති වුණාම හිතේ ඇති වෙන තත්වය ගැන ඒ කියන තරහවෙන් තොර ස්වභාවයට පත් වේවා කියන අදහසින් මම තරහ නැත්තෙක් වෙම්වා කියලා හිත පුරුදු කරනවා. ඒ විදිහට හොඳට තමන්ට මේ කාරණාව හිතට හොඳට දැනෙන අවස්ථාව වෙනකන් ඒ විදිහට මෙනෙහි කරනවා. තරහනෙත්තෙක් වෙමුවා කියන එක. ඒ තරහා කියන ස්වභාවය සහ ඒයින් තොර වූ ස්වභාවය හොඳට හිතට වැටහෙන්න ඕන. පැහැදිලිනේ? තරහෙන් තොර වූ ස්වභාවය කියන එක හිතට හොඳට වැටහෙන්න ඕන. ඒ වැටහුණයින් පසුව තමයි අපි අර විදියටම කවුරු හරි තමන් ගරු කරන කෙනෙක්ව අරමුණු කරලා මේ ස්වාමීන් වහන්සේ තරහ නැත්තෙක් වේවා කියලා ඒ විදිහ අර කලින් වගේම දිගට පුහුණු කරගෙන යන්න. පැහැදිලිද? අදට එහෙම වුණොත් ඔය කරුණු දෙක විතරක් ඇති. නැත්තම් හතරම විස්තර කළොත් ටිකක් වැඩි වෙයි කියලා හිතෙනවා. අපි ඊළඟ දවසේ ඊටු දෙක ගැන කතා කරමු. එතකොට මේ කරුණු දෙක හොඳට එහෙම වුණොත් කල්පනා කරලා හිතට දැනෙන විදියට පුහුණු කරගන්න. ඊට පස්සේ අර විදියට තව කෙනෙකුට මෛත්‍රී වඩලා ඊට පස්සේ අපිට මතක් කරන්න කොහොමද තොරතුරු කියලා. ඉතින් ඒකෙදි එක වෙලාවකදී එක වචනයක් ගන්න. පැහැදිලිනේ? එක වචනයක් කියන්නේ එක අර්ථයක්. ඒ වෛර නැත්තෙක් වේවා කියලා නම් අරමුණු කරන්නේ ඒක විතරමයි. ඒ මුළු කාලයේ පුරාවට මේක විතරක් කරන්නේ. හරි. තව ගැටලු තියෙනම් ඉතුරු ටික අහන්න පුළුවන් දැන්. නෑ පලිගැනීමේ චේතනාව කියලා මම කියන්න බෑ අපිට. සමහර තැනක ඉතින් අර තව කෙනෙක්ගේ වෙන කෙනෙකුගේ ගේට ගිනි තියෙන එක නම් ඒ කෙනාගෙන් පලිගන්න වෙන්න පුළුවන්. එහෙදිදී තමන්ගෙම දෙයක් විනාශ කර ගැනීමට අපි ඒකෙදි කියන්නේ මේක අර මේ ඒ වගේ සිටිවිල්ලක් නැවත භවයක උප්පත්තිය ලබන්න හේතු වෙනවා කියලා කියන්නෙත් නෑ. අපි ඔය ගැන කලින් කතා කළා නේද? ඒකට සංස්කාර සම්බන්ධව. එහෙම නැත්නම් මේ පණ නැති දේවල් ගැන ගැටීමක් ඇතිවීම ප්‍රවෘත්ති විපාක තමයි ඇති කරන්නේ. ප්‍රතිසන්දි විපාක ඇති කරනවා කියලා කියන්නෙත් නෑ. ඒ නිසා අර පුද්ගලයෙක් ගැන ඇති කර ගන්න වෛරය තරම්ම බලවත් නෑ ඒක. පැහැදිලිද? වෙම්වා කියන එක ගැන අපි ඊළඟ දවසේ කතා කරමු. තුන්වෙනි හතරවෙනි පාට ගැන. ඔව් ඔව්. සරහනෙත්තෙක් වෙම්වා කියලායි අදහස් කරන්නේ. එතකොට ඒ ස්වභාවයට පත් වේවා කියන අදහස. පැහැදිලි නේ? තරහනෙත්තෙක් වුණා කියන නෙමෙයි. තාම වෙලා නැහැ නේ. පැහැදිලි නේ? ඔව් ඔව්. විමි කියලා ඇත්තර මේක දැන් හෝමි කියන එක පංචමී ආඛ්‍යාතේ තියෙනව නේද? කොහොමද පංචමී වල තියෙන්නේ? පංචමී කියන්නේ ආසිට්ඨ ආනත්තේ පංචමී. තේරුම ආශිර්වාද, ඒ කියන්නේ ප්‍රාර්ථනා අර්ථයේ සහ අනකිරීම අර්ථයේ. ඒකේ කොහොමද වර්ණගෙන්නේ? හෝතු හොන්තු හෝහි හෝත හෝමි හෝම. පැහැදිලිද? වර්තමානා නෙවෙයි. පැහැදිලි නේද? වර්තමානාවල හෝති හොන්ති හෝසි හෝත හෝමි හෝම කියලානේ. අරකෙත් ඒ විදිහටම වර්ණය ගන්න. පැහැදිලි නේ? ව්‍යාකරණ පැත්තෙන් නම් එහෙමයි නේද? ඒකට ඒ විදිහට අර්ථ ගන්න ඕනේ. ඒකට ප්‍රාර්ථනාවක්. ඒකට ප්‍රාර්ථනා අර්ථයේදී වර්තමානයේට ආසන්න කාලයක් තමයි අදහස් වෙන්නේ. පැහැදිලි නේ? කාල නියමයක් නැහැ. ඉතින් මේ ප්‍රාර්ථනාවකදී කොයි කාලයේ සම්බන්ධව ප්‍රාර්ථනාවක් වුණත් අපි පංචමී ආඛ්‍යාතේ තමයි යොදන්නේ. ඔව් නෑ තරහ තියෙන ස්වභාවයක් අරමුණු කරන්න අවශ්‍ය නැහැ. ඒ දැන් අපි තරහෙන් තොර වුණ ස්වභාවය අපි අරමුණු කරනවානේ. ඒ ස්වභාවය ඒ කෙනාටත් ලැබේවා කියන අදහස. ඒ කෙනත් ඒ ස්වභාවයට පත් වේවා කියන අදහසින්. පැහැදිලි නේ? ඔව් තරහ තියාගෙන ඉතින් බෑනේ එහෙම ප්‍රාර්ථනා ගන්න. ඒ නිසා තමයි Tamanට ඉස්සල්ලා මේක පුරු කරගන්නේ. පැහැදිලි නේද?
ඊට පස්සේ මම ගිහින් ගාල්පාලි මහත්මයාගෙන් මම අරමුණු කරගෙන ආයතන සංගමයේ එහෙම කරනකොට සංසාර අපේ හිතේ තියෙන අර අඳුරගත්ත ස්වභාවය අතේ මානසිකාරයක් එක්ක විදිහට නවත්තන්නත්
ඕනේ. ඔව් ඔව්.
ඒකද ආයාසින් කරන්න වෙනවා.
ඔව් මුලදී ආයාසින් කරන්න වෙනවා. මුලදී අපිට හිතින් ටිකක් ඒක එකවර පිහිටන්නේ නැහැ. දැන් ඔය අපි හිතන තරම්ම දැන් ටික වෙලාවක් මෛත්‍රී කරගෙන ඉද්දි වෙන අරමුණු වලටත් යයි. එහෙම නොත් ආපහු අරමුණට ගෙනල්ලා මෛත්‍රී කරන්න පුරුදු කරගන්න ඕනේ. ඉතින් ආයාසයක් යොදන්න වෙනවා මුලින්. ඔව්. ටිකක් ආයාසයෙන් කරන්න වෙනවා. කොහොමද දැන් ඇත්තටම මේ වෛරයෙන් තොර තත්වය කියන එක තමන්ගේ හිතේ ඇති කරගන්නත් යම් ආයාසයක් අවශ්‍යයි. ඉබේම පිහිටන්නේ නැහැ. ඉන්නවා කියන එක ඒක අනිවාර්යම නෙවෙයි. තමන් ඒ කෙනාව හොඳට අරමුණු කරන්න නිසා ඒ විදිහට අරමුණු කරන්න කියන්නේ. ඉතින් ඒ කෙනාව අරමුණු වීම තමයි ප්‍රධාන දේ. දැන් රූපයක් මවා ගැනීමම නෙවෙයි මෙතන අදහස්. හැදෙන්නේ නේද? ඒ කෙනාව හිතින් අරමුණු කිරීම. ඔව් වචනේ අර්ථය තමයි අතරම ප්‍රධානම යෙදෙන්න ඕනේ. වෛරයෙන් තොර වේවා කියන මේ වචනාර්ථය. එතකොට ඒකෙදි අරමුණක් තියෙනවනේ අතරම. දැන් මේ වචනය අරමුණු වෙන්නේ කාවද? ඒ වචනය අපි යොදන්නේ යම් වස්තුවක. දැන් අපි හිතමු මේ අපි කල්පනා කරනවා මොකක් හරි දෙයක් මේ දැකලා මේක ලස්සනයි කියලා හිතද්දි මේකේ අරමුණක් නැද්ද? ඒක එතකොට ලස්සනයි කියන එකත් හිතේ නැද්ද? දෙකම තියෙනවනේ පැහැදිලිනේ. ආ ඒ වගේ. දැන් අපි යම් වස්තුවක් දිහා බලාගෙන මේක ලස්සනයි කියලා හිතද්දි ලස්සනයි කියන ඒ අර්ථයත් හිතේ තියෙනවා, ඒ වස්තුවත් තියෙනවා. ආ ඒ වගේ තමයි මේකත් යොදන්න ඕන. පැහැදිලිනේ කතාව. ප්‍රශ්න ඇත්තරම ශරීරය නෙවෙයි කෙනාව අපි දැන් ශරීරයම අරමුණු කරන්න ඕන කියන එක නෙවෙයි. අපි ඒ රූපයේ විදියටම බලන්න ඕන කියන එක නෙවෙයි. කෙනාව හිතින් අරමුණු කරන එක තමයි වැදගත්. පැහැදිලිනේ? ටිකක් කරන්නකෝ. එතකොට තේරෙයි කරන්න ඕන විදිය. ටිකක් කරගෙන යද්දී ඔක හුරු වෙයි තමන් ඒ අරමුණු කරන්න ඕන විදිය. එතකොට තමන් කෙනෙක්ව අපි මතක් කරගන්න හිතින්. පැහැදිලිනේ? අද කෙනෙක්ව අපි හිතින් මතක් කරගෙන ඒ කෙනාට ඒ කිනා සුවපත් වේවා කියලා හිතනවනේ. ආ ඒ වගේ තමයි. මෙතන අපි ඒ කොටස ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒ කිනා වෛරයෙන් තොර වේවා කියලා හිතන එක. ඉතින් හිතින් අරමුණු කරද්දී අර ෆොටෝ එකක් බලාගෙන ඉන්නම ඕන. එහෙමම නැහැ. පැහැදිලි නේද? හැබැයි මේ පහසු වෙන්න නිසා තමයි ඒ කිනාව හිතින් ඒ හිතපු විදියක් අපි අරමුණු කරගන්න කියන්නේ. ඒකට බර පහසුවෙන් අරමුණ ගන්න පුළුවන් නිසා. පැහැදිලි නේ? තව මොනවා හරි ගැටලු තියෙනවද? නැද්ද? වෙන මොනවා හරි දහම් ගැටලු, විනය ගැටලු එහෙම තියෙනවද? ඔව් විනය ගැටලු නම් නැතුව ඇති. ඉතින් කට්ටිය දැන් නේද? සමහර අවස්ථා වෙනවා ඒක ආපහු ඉඩ නොලැබෙන මට්ටමටම, ඒ කියන්නේ අහෝසි වෙන්නේ නැහැ. නමුත් දැන් මෙහෙම හිතමුකෝ, ආනන්තරිය නොවන මට්ටම එකක් නම් ඒකට විපාක ලැබෙන්න ඉඩ නැති වෙන විදියට අපිට කුසලයක් ප්‍රබල කරගන්න පුළුවන්. පැහැදිලි නේ? එතකොට ඒ කුසලයක් ප්‍රබලව සිද්ධ කළොත් ආපහු ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ඒකේ යටපත් කරගෙන ඊට පස්සේ අපි සුගතියක ඉපදුනා කියමුකෝ. අපි මෛත්‍රිය වඩලා හෝ මොකකින් හරි ඒ සුගතියක ඉපදිලා ඊට පස්සේ අරකේ විපාක ලැබෙන්නේ නැතුව යනවනේ. ඊට පස්සේ ඒ විදියටම ටික කාලයක් පුහුණු කරලා මාර්ග ඥාන ඉපදෙවයි කියමුකෝ. ආපහු ඉතින් අරකින් අපාය ගමනීය කොටස අපහු විපාක ලැබෙන්නේ නැහැ. එහෙනම් දිදී නේ. ඒකට තමයි ප්‍රයෝග සම්පatti කියලා දහමේ විස්තර කරන්නේ. එතකොට මේ ප්‍රයෝග සම්පත්තියෙන් පුළුවන් ලැබෙන්න තියෙන විපාක යටපත් කරන්න, නොලැබුණු කුසල් විපාක ඉස්මතු කරගන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් අපි කරන්නම තියෙන්නේ කලින් වුණ දේවල් ආපහු කල්පනා කරන්න එපා. ඒවා ඉතින් තේරුමක් නැහැ අපිට. වෙලා ඉවරයි, ඊට ප්‍රතිවිරුද්ධ විදියට අපි හිත සකස් කරගන්න තමයි කරන්න තියෙන්නේ. නේද? ඒ නිසා ඉතින් අපිට සම්පූර්ණ අහෝසි කරගන්න පුළුවන් නේ රහත් වුණාම නේද? රහත් අසත්වයටපත් වුණත් ඒ කර්මවල ජනක කොටස ප්‍රතිසන්දි ජනක කොටස අවසන් වෙනවා. එතකොට සෝතාපන්න අවස්ථාවටපත් වුණොත් අපාය ගමනීය ප්‍රතිසන්දි කොටස අහෝසි වෙනවා. ඉතින් අපි උත්සාහවත් වෙමු නේද? ඒකට වැරදි සසර ඉතින් ඕනතරම් විලා ඇති. ඉතින් ඒවාගේ අපාය ගමනීය කොටස වත් අයින් කරගන්න නේද? නෑ, ඔව් ඒක විශේෂයෙන් අරමුණු කරන්න අවශ්‍ය නැහැ. අරමුණු නොකර හරි ඊට ප්‍රතිවිරුද්ධ කුසල් ඉතින් ප්‍රතිවිරුද්ධ කියන්නේ අතරම ඉතින් හැම කුසලයක්ම අකුසලයට ප්‍රතිවිරුද්ධයි. නේද? මොකක් හෝ ප්‍රබල කුසලයක් අපි කරලා තිබුණොත් ඉතින් ඒකෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අකුසල් විපාක යම් කාලයකට මැඩ පවත්වන්න. ඉතින් කතාවට කියන්නේ අර කුසලයට පුළුවන් අකුසල් ටික උරේකට දාලා ගැට ගන්නවා වගේ. නේද? දැන් මොනවා හරි තියෙන දෙයක් දැන් උරේකට දාලා ගැට ගහපුවම එළියට එන්න බෑනේ. ඒ වගේ පුළුවන් කුසලයට ඒ වගේ විපාක දෙන එක වළක්වලා මේ කුසලයේ විපාක එතකොට ඉස්මතු වෙනවා. එතකොට ප්‍රබල කුසල් තියෙනවා නම් ඉතින් අවසාන කාලෙදී ඒක ඉස්මතු වෙයි. එතකොට අර අකුසල් වලට ඉඩ නැතුව යනවා විපාක දෙන්නේ. ඒ නිසා ඉතින් උත්සාහවත් වෙන්න ඕන ජීවිතේ වැඩි කාලයක් කුසල් අරමුණු වල ඉන්න. පැහැදිලි නේ? කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. ඒක මෙහෙමයි. ඇතැම් මෙහෙම පරියායකින් ගන්න පුළුවන්. දැන් ඔය ඉහළම කුසල් ගත්තම ඉහළම කුසල් එතකොට මාර්ග ඥාන, ඵල ඥාන ඒවා ඔක්කොම ඒවා එතකොට මනෝ කර්මයි. දැන් ධ්‍යාන වඩද්දි එතකොට රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කුසල් කියන සියල්ලම මනෝ කර්මයි. ඒවා කයින් කරන ඒවා නෙවෙයිනේ. ඒ අර්ථයෙන් මනෝ කර්ම බලවත්. ඒවා අපිට කායික ක්‍රියා විදියට ඒවා පහළ වෙන කියන්නේ කායත් ద్వාරයේ නෙවෙයි. පැහැදිලිනේ? එතකොට මනෝ ద్వාරයේනි පහළ වෙන්නේ. පැහැදිලිනේ? ඔව්. කුකුච්චේ නැති කරගන්න කියන්නේ ඉතින් කරුණු ගණනාවක් දේශනා කරනවා. ප්‍රධානම දෙයක් තමයි තමන් හොඳට ධර්ම විනය ඉගෙන ගන්න ඕන. ඒත් එක්කම බහුශ්‍රත වැඩිහිටියන්ව ඇසුරු කරන්න ඕන. ඒ ටික තමයි ඒ ප්‍රධාන කරුණු කීපයක්. එතකොට ඒ කුක්කුච්චේට විරුද්ධ දහම් කරුණු ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේ දේවල් ගැන ගුරුවරු එක්ක සාකච්ඡා කරන්න ඕන. තියෙන ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. මොකක් හෝ ගැන සැකයක් කුකුසක් තියෙනවා නම් ඒතෙන් සාකච්ඡා කරන්න ඕන වැඩිහිටියෙක් ගුරුවරයෙක් එක්ක. මොන මං ගැන වැරදියට හිතයිද දන්නේ නැහැ. මේක ඇහුවොත් එහෙම මිත්‍යා දෘෂ්ටිකේ කියලා හිතයිද දන්නේ නැහැ. එහෙම හිතලා බෑ. පැහැදිලි නේද? මොනවා හෝ සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගිහින් කවුරු හරි එක්ක කතා කරන්න ඕනේ වැඩිහිටියෙක් එක්ක. ඉතින් එහෙම හිතුවත් කමන්නේ නැහැ. ඉතින් මොනවා කරන්නද? ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න ඉපයි නේද? එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඒ සැක ඇති වෙන තැන් තියෙනවා නම් ඒවා අහන්න ඕන. ඒ අහන විදිය වැදගත්. ඉතින් ගුරුවරයාට කේන්ති යන විදියට අහන්න හොඳ නැහැ. නේද? ස්වාමීන් වහන්සේ ඔහොම කිව්වට ඕක වෙන්නේ කොහොමද? මේ එහෙම අහන්න හොඳ නැහැ. නේද? දැන් ප්‍රශ්නයක් අහද්දී ඔය කිව්වට ඕක කොහොමද පිළිගන්නේ කියලා එහෙම අහන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේක ගැන මේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක බොහොම ගරුත්වයෙන් හිමීට අහන්න ඕනේ. ඒකෝටි ඉතින් ඒකට උත්තර ලැබෙනවා. දෙවින තැවීම ඇති කරන බව. එතකොට තැවීම ඇති කරනවා. සන්තාප කියන්නේ තැවීම ඇති කරනවා. එතකොට ඒ ඒකත් එතකොට අර පීලන ලක්ෂණ ආදියත් එක්කම සම්බන්ධයි. තැවීමක් කියලා කියන්නේ දැන් මේ ස්කන්ධ සම්බන්ධවයි මේ කතාව කියන්නේ. පැහැදිලි නේද? එතකොට මේ ස්කන්ධවල ස්වභාවය තමයි තැවීම ඇති කරන බව. සන්තාප කියලා කියන්නේ තැවීම කියන එක තේරෙනවා නේද? හිතේ ඇති වෙන. හා. එතකොට මේ ස්කන්ධ නිසා තමයි මේ තැවීම ඇති වෙන්නේ. නැවීම නෙමෙයි තැවීම. නයන්න ඒ ටයිප් කරද්දි තයන්න නයන්න වගේ ටයිප් වෙන්නේ. ඒ ගැන ලොකු විස්තරයක් ධම්මසංගණී එනවා. ඊයේ කතා කරන කාරේ දීර්ඝව කතා කරමු. අභිභායතන සහ අෂ්ට විමෝක්ෂ සහ අභිභායතන අට ගැන. ඒ ටික විස්තර කරන්න ගියොත් ගොඩක් වෙලාවක් යනවා. කෙටියෙන්ම කිව්වොත් අභිභූ කියලා කියන්නේ මඩිනවා යටපත් කරනවා කියන අර්ථයෙන්. ඒකට මේ හසින සමාපatti වගේ දේවල් උපදවද්දී ඒ කෙලෙස් හෝ වේවා එහෙම නැත්නම් ඒ පරිකර්ම නිමිත් ප්‍රතිභාග නිමිත්ත හෝ වේවා ඒක යටපත් කරලා උපදවන සමාධි වලට කියනවා අභිභායතන කියලා. යමක් අභිභවලා ඇති කරගන්න සමාධි වලට කියන නම අභිභායතන කියන්නේ. කසින වලට කියන නමක්. කසින සමාපatti. ඒවා වැඩි විස්තර පසුව දැනගත්තා. අභිභවනවා කියන්නේ ඒක යටපත් කරනවා කියන එක. ඔව් ඒ තැනක කෙලෙසුත් යටපත් කරනවා ඒත් එකම පටිභාග නිමිත්තත් යටපත් කරලානේ සමාධිමත් ධානයටපත් වෙන්නේ. ඔය වගේන වැඩි විස්තර අපි පසුව කතා කරමු. ඒක දීර්ඝව විස්තර කරනවා අටුවාවේ. ධම්මසංගණී අටුවාවේ. අභිභායතන කතා කියලා වෙනම මාතෘකාවක් තියෙනවා. ඈ අටක් එතන විස්තර කරන ඔක්කොම එකින් එක ඈ පුළුවා ඒ එකිනෙක ඒ වගේ වර්ණ අණුව ඒ වෙනස් වෙනස් වර්ණ ආදී නිසා තමයි වෙන් කරලා කියලා තියෙන්නේ. ඒ ටික වැඩි විස්තර අපි එතනින් කතා කරමු නේ. දැන් බලන්න ඒ ටික කියන්න ගිය වෙලා යනවා නේද? මෛත්‍රිය දැනට බුදු ගුණ කොටස තව ටිකක් වැඩිපුර කාලේ කියන්නේ තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් බුදු ගුණ භාවනාවට යොදන්න. මෛත්‍රී කමඨහන දැනට ටිකක් කළාම මේ ඒ ටික ටික ප්‍රගුණ වෙනකන් ඇති. ඔව්. දැනට අනුලෝම විදියට මෙනෙහි කරගෙන යන්න. තමන්ට ඒතොර අප්‍රකට වෙන ඒවා මොකද කරන්න ඕන? ඒ ටික හැමිට අතහැරලා ඉති ටික විතරක් කරගෙන යන්න. නැ මෙනෙහි වීම නෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ හොඳටම අර්ථය ප්‍රකට වෙන්නේ මොකද්ද කියන එක. තමන්ට වැඩිපුරම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. පැහැදිලිද? තමන්ට වැඩිපුරම ශ්‍රද්ධාවක් ඇති වෙන එක තමයි තෝරගන්න ඕන. පැහැදිලිද? ඔව්. ආ ඉතින් තමන්ට මේ සම්මා සම්බුද්ධ ගුණය ගැන විශේෂයෙන් එහෙම අදහසක් ඇති වෙනවා නම් ඒක තොරගන්න වරදක් නෑ. වරද. එතකොට දැනගත යුතු සියල්ල කියද්දි ඇත්තටම දැන් ලෝක විදූ ගුණේදීත් කතා කරන්නේ ස්කන්ධ ආයතන ධාතු ගැනනේ. ඒවත් එතකොට අර අභිඤ්ඤයේ ධම්මේ කියන කොටසට අයිතිද නැද්ද? අයිති. පැහැදිලිද? එතකොට ඒකත් අර සම්මා සම්බුද්ධ ගුණය තුලෙත් කැටි වෙනවා ඒක. ඔය ඉතින් ඒකේ ලස්සන පැත්ත ගැන හිතලා නිත්‍ය සුභ ආදී වශයෙන් සිහි කළොත් ලෝභ හිතකුත් ඇති වෙන්න පුළුවන් ඕනම අරමුණක නේද? මොනම අරමුණක වුණත් ලෝභ හිතකුත් ඇති වෙන්න පුළුවන්. අපි එහෙම ලෝභ හිත නෙවෙයි ඇති කරගන්න ඕන. ඒ ගුණය ගැන සිහි කරලා මෙයා කරන්න කියන්නේ ඒ නිසා විශේෂයෙන්ම. පැහැදිලිනේ? ඒ නිසා අපි ගුණය ගැන පැහැදෙද්දි අවබෝධයත් එක්කනේ හිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ නේද? ඉතින් ලෝභ හිත ආදී 100%ක් නැති කරගෙන කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට තමයි අපි මුලින් යම් අවබෝධයක් ඇති කරගන්න ඕන. මේ වගේ පූජාවක් භාග්‍යතුන් වහන්සේට සුදුසුයි. පිළිවෙලට සැකසපු පූජාවක් කියලා ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරගෙන කළාට වරදක් නැහැ. වෙයි මේක ලස්සනයි කියලා ලෝභ වශයෙන් අරමුණු කළොත් කුසලයේ ටිකක් බාල වෙනවා. ඒ නිසා ඉතින් උත්සාහවත් වෙන්න ඕන. අර මේක බොහොම පිළිවෙලයි, මේක බුදු කෙනෙකුට ගැළපෙනවා සුදුසුයි කියලා හිතලා ඒ විදිහට කමක් නේද? උපේක්ෂාව කියන්නේ
පරමාර්ථ ධර්මයක්.
උපේක්ෂාව කියන්නේ පරමාර්ථ ධර්මයක්. නමුත් ඒකෙදි අරමුණ ගන්නේ සත්ව ප්‍රඥප්තිය. උපේක්ෂා සමාධියේදී. පැහැදිලිනේ? හා. ඒතර ඒක ප්‍රඥප්ති ආරම්මණයක්. ප්‍රඥප්ති ආරම්මන භාවනාව.
දැන්
අදහස් කරන්නේ ඔව් ඔව් ඒකේ තුන්වෙනි දැන් අපි හිතමුකෝ මෛත්‍රී භාවනාව කියලා. ඒකේ සති අධ්‍යානෙ දක්වා කරලා ඒකේ උපචාරයට ඇවිල්ලා ඊට පස්සේ ඒ අරමුණම අපි කම්මස්සකෝ කියලා මෙනෙහි කරනවා. අපි මෛත්‍රී වඩන්නේ අපි හිතමුකෝ වෙඩිහිටි සන්නාස කෙනෙක් අරමුණු කරලා කියලා. සති අධ්‍යානයේ දක්වා ගිහිල්ලා ඒ නැගී හිටලා ඒ අරමුණම මේ ස්වාමීන් වහන්සේ කර්මය සොකීය කොට ඇති උතුමන් වහන්සේ කෙනෙක් ඉතින් කම්මස්සකෝ කියන වචනේ අරමුණු කරා. ඒකේ
සමසදරික
කම්මස්සනවල විශේෂ වෙනස්ම එකක් තමයි. ඔව් ඔව්. ඒ කියන්නේ ඒක විතරක් තනියෙන් කරන්න බෑ. වෙලාව මන් දැන් ඉවරයි වගේ නේද? තව ගැටලු තිබුණොත් ඉතිරි ඒවා අපි පසුව කතා කරමු. ඉරිසට පෞද්ගලිකව තියෙන ගැටලු තව විනාඩි 5ක් විතර වගේ වුණනම් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. අද කතා කරපු කොටසේ වෙන මොන හරි ගැටලු තියෙනවද? ධර්මතාවයෙන් එහෙම කියලා තියෙනවා එහෙම බෑ කියලා. මෙරුණු කෙනෙකුට පිහිටන්නේ නැහැ කියලා. එතකොට ඒ ගැඹුරින් දැන් ඇතැම් චිත්ත නියාම තියෙනවා. ඒ දේවල් ඉතින් අපිට සමහර ඒවා පොත්වල තියල්ලෙන් තියල්ල විස්තර කරලා නැහැ. ඇයි මෙරුණු කෙනෙකුට පිහිටන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ සමහර හිතේ ස්වභාව තියෙනවා නේ. බැරි වෙනවා බැරි. කප්පිටින් හිතේ හරි පුදුම ස්වභාවයක් ඒ අරමුණු ගන්න විදිහ. ඒකයි අර කලින් දවසක් අපි මතක් කරේ. ඉතින් හිත කියන්නේ හරි පුදුම විදිහට අරමුණු ගන්න ධර්මයක්. ඉතින් ළඟ තියෙන්න ඕනෙත් නෑ, සමහර විට දුර තියෙන දේවල් නේ. සමහර විට විදේශයක ඉන්න කෙනෙක් අසනීප වුණොත්, අපි හිතමු අම්මා ඉන්නේ විදේශගත වෙලා කියලා. සමහරට හිතට අරමුණු වෙනවා මේ හීන වශයෙන් පේනවා. සමහර විට අසනීප වෙලා ඉන්නවා හීනෙන් පේනවා. ඒ වගේ දේවල් ඕන තරම් තියෙනවා. එහෙම සමහර දුර අරමුණු දැනෙන අවස්ථා තියෙනවා. ඒක ටිකක් විශේෂ කාරණාවක්. ඒ නිසා ඉතින් අපිට ඇහැට පේන ඇහෙන් අරමුණු ගන්නවා වගේ නෙවෙයි, ඊට වෙනස්. නෑ එහෙම නෑ. හිතෙන් අරමුණු කිරීමේ හැකියාව තමයි ප්‍රධානම. හිතෙන් අරමුණු කරන්න පුළුවන් නම් හොඳට ප්‍රමාණවත්. ඒ කෙනාගේ හිතේ වෛරය නැති වෙනවා කියන එකම නෙවෙයි. නමුත් ඒ කියනවා ඉතින් අනිත් අයටත් ඒ යම් දැනීමක් වෙනවා කියන එක. ඒකනේ අර කියන්නේ අස්සගුත්ත මහරහතන් වහන්සේගේ කතාව. ස්වාමීන් වහන්සේ මෛත්‍රී වැඩීම නිසා ඒ කැලෑවේ හිටපු සත්තුන් පවා රණ්ඩු වෙන්නේ නැතුව, සත්තු එකිනෙකා කාගන්නේ නැතුවත් හිටියයි කියලා කියන්නේ. මහා වත්තනිය නේද කැලෑවේ. දැනෙනවද අනිත් අයටත්? දැනෙනවා. දැන් ඒ වගේ තරහක් දැනෙන්නේ තව කෙනෙක් තරහ ගින් ඉන්නවා දැක්කම තමහට තමන්ටත් තරහින් ඉන්නේ නේද? දැක්කේ නැතත් සමහර දේවල් වල එහෙම දැනීම වෙන්න පුළුවන්. එහෙම අනිත් අයටත් යම් බලපෑමක් වෙනවා. බාහිර දේවල් වලටත් බලපෑමක් වෙනවා. ඒ නිසා ඉතින් හැමෝම පුළුවන් තරම් මෛත්‍රී වඩන්න. එතකොට තමන්ටත් හොඳයි, අනිත් අයටත් හොඳයි, රටටත් හොඳයි, ලෝකෙටත් හොඳයි නේද? මෛත්‍රිය කියන්නේ ඇත්තටම ඉතින් මේ කාලේ ගොඩාක් ලෝකයේ මිනිස්සු අතරේ අඩු ධර්මයක්. ඒ නිසා මේ දේවල් අපි පුළුවන් තරම් පුහුණු කරන්න ඕනේ. දැන් අපිත් පුහුණු කරන්නේ නැත්නම් කවුද පුහුණු කරන්නේ නේද මේ දේවල්? ඒ නිසා ඉතින් අපි භික්ෂුන් වහන්සේලා විදිහට අපි අනිවාර්යයෙන්ම මේ ගුණ ධර්ම හොඳට පුහුණු කරන්න ඕනේ.